SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි මේ වෙනකොට මේ සතියේ තියෙන උණුසුම්ම ලෝක දේශපාලනික තතු සහ සිදුවීම් පිළිබඳව කතා බහ කරමු. අදත් සුපුරුදු ලෙසින් සිකුරාදා දවසේ ලෝවට විශේෂාංගයෙන්. එබනම් සුපුරුදු විදිහට මේ සාකච්ඡාවට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා AFP ප්‍රවෘත්ති ජාලාව නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලරුක්ෂි.
අපිට අලුතින් මැහෙන කතාන්තරය තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඇමරිකාව තම සමාජිකත්වයේ ඉවත් කරගත්තාය කියන කාරණාව. ශ්‍රී ලාංකිකයන් විදිහට අමල් මේ කතාව ටිකක් සුවිශේෂී. මොකද අපි දන්නවා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට එල්ල වෙලා තියෙන මානව හිමිකම් චෝදනා. මේ චෝදනා එකට එකතු කරලා ලේඛනගත කළා. මේක මේ චෝදනා මාලාවක් විදිහට ඉදිරිපත් කරන්නට ඇමරිකාව පෙරමුණ ගත්ත රටක්. ඉතින් ඒ අනුව බලනකොට ඇමරිකාවේ මේ සමාජිකත්වයේ ඉවත් කර ගැනීම කියන කාරණාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වෙන අපි කොයි කවුරුත් බොහොම සැලකිලිමත්. අපි මුලින්ම කතා බහ කරමු ඇමරිකාවේ මේ තීරණය පසුපස තියෙන හේතු මොනවද කියලා.
දිලක්ෂ, ඇත්තටම ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත්වන්න මීට කලින් අවස්ථා කීපයකදීත් අනතුරු අගීමක් කරලා තිබුණා. මේ මානව හිමිකම් කවුන්සිලය හුඟක් වෙලාවට ඊශ්‍රායලට විරුද්ධව කටයුතු කරනවා. ඒ ඒකපාර්ශ්වික කටයුතු කිරීම නිසා ඉවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. නමුත් මේ අවස්ථාවේදී ඊට ඔප්පට ගිහිල්ලා ඇමරිකාව දැන් නිල වශයෙන් මේ මානව හිමිකම් කවුන්සිලෙන් සමාජිකත්වයෙන් ඉවත් වෙලා තියෙනවා. අතරම මේ මානව හිමිකම් කවුන්සිලත් දිලුක්ෂි එක්තරා විදිහකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් ආයතනත් එක්ක බලපුවාම විශේෂ තැනක් ගන්නවා. මොකද එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ ඇමරිකාව ඒ වගේම තව අනෙකුත් රටවල් හතරකට නිෂේධ බලය තියෙනවා. තමන් අකමැති දෙයක් කවුරු හරි ඒ සභාවට ගේනවා නම් ඒක වැළැක්වීමට ඔවුන්ට නිෂේධ බලය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මානව හිමිකම් කවුන්සිලේ හැම රටකටම කොතරම් ප්‍රබල රටක් වුණත් ඒ හැම රටකටම එක ඡන්දයක් තියෙන හැම රටක්ම එක හා සමානව සලකන එක්සත් ජාතීන්ගේ මේ සුවිශේෂ ආයතනයක් හැටියට තමයි ඔවුන් කටයුතු කරේ. ඉතින් මෙතන ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දිගින් දිගටම ඊශ්‍රායලයේ විවේචනය කරමින් විශේෂයෙන්ම මේ පලස්තින ජාතිකයන්ට වෙන හිරිහැර ඒ හානි පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය ඒ ගත්තා වූ ස්ථාවරයට විරුද්ධව තමයි මේ විදිහට ඇමරිකාව දැන් නිල වශයෙන් මෙතනින් ඉවත් වෙලා තියෙන්නේ. ඒ ඉවත් වීම තුළින් ඇමරිකාව ප්‍රබල පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඔවුන් මේ මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු අනුමත කරන්නෙත් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි විරෝධය මෙයින් පළ කරලා තියෙනවා.
ඔව්, දැන් මෙතනදී තවත් කාරණාවක් අපිට කතා බහ කරන්න වෙනවා මල්. අපි දන්නවා දැන් ඊශ්‍රායල පලස්තීන ගැටලුවේදී පලස්තීනයට සහයෝගීත්වය දක්වන ලෝක රටවල් තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයට සහයෝගීත්වය දක්වන රටවල් තියෙනවා. පක්ෂපාතී වෙන රටවල් තියෙනවා. දැන් ඇමරිකාව ඊශ්‍රායලයට පක්ෂපාතී රටක්. එතකොට යම් කිසි වූ රටක් වෙනුවෙන් මෙවැනි වූ ස්ථාවර අරගැනීම එයත් පක්ෂපාතීත්වයක් නොවේද කියන කාරණාවත් අපිට ඇහෙනවා. මේ සම්බන්ධයෙන් ලෝක කතාබහ කොහොමද? ලෝක ප්‍රවෘත්ති සහ අනිකුත් දේශපාලනික කතාබහ.
ඔව්, අතරම දිලක්ෂ, මෙතන ඇමරිකාව දැඩිව විවේචනය වෙන්නේ අනිකුත් තුන්වන ලෝකයේ රටවල වලින් පමණක් නෙමෙයි, යුරෝපයේ බලවතු රටවලුත්. අතරම මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් යුරෝපයේ රටවලුත් ඊශ්‍රායලයේ විවේචනය කරලා තියෙනවා. ඊශ්‍රායලයේ දැඩි ඒ මර්ධනකාරී කියලා කියන ප්‍රතිපත්තිය බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කරලා තියෙනවා. මොකද මෑතකදීත් ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීන ජාතික විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා සෑහෙන දෙනෙක් තුවාල ලැබුවා, තවත් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. එවැනි අවස්ථාවලදී යුරෝපයේ ප්‍රබල රටවලුත් මේ විදිහට ඊශ්‍රායලයේ විවේචනය කරලා තියෙනවා. නමුත් මෙතන ඇත්තටම ප්‍රධානම කාරණාව වෙන දිලුක්ෂි ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඊශ්‍රායලීය ඒ සම්භවයක් ඇති උදවිය ලොකු බලපෑමක් කරන්නට හැකියාවක් තියෙනවා. අපි කියන මේ ඊශ්‍රායල් මේ ජුවිෂ් ලොබි එක ඉතාමත්ම ප්‍රබලයි ඇමරිකාවේ. ඉතින් ඒකේ බලපෑම තමයි අපි දකින්නේ මේ විදිහට ඇමරිකාව ඊතරම් දුරට ඊශ්‍රායලයට පක්ෂපාතීව කටයුතු කරනවා පමණක් නෙමෙයි ඊශ්‍රායල වෙනුවෙන් මේ වගේ කටයුත්තක් කිරීමටත් යොමු වෙවි. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් බලපුවාම ඇත්තටම බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක්වන කාරණාවක් වෙලා තියෙනවා. යුරෝපයේ සහ අනෙකුත් ප්‍රබල රටවලුත් ඇමරිකාව මේ අවස්ථාවේදී විවේචනයට ලක් කරලා තියෙනවා.
ඔව්, දැන් අපි මේ සිදුවීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානයට ලක්වන කාරණාව කෙරෙහි මීළඟ අවධානය යොමු කරමු. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවට එල්ල වුණු මානව හිමිකම් චෝදනාවලදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් කඩකලාය කියන චෝදනා ශ්‍රී ලංකාවත් එක්ක සහයෝගීත්වයෙන් යුක්තව අරගෙන ආවේ ඇමරිකාව. ඇමරිකාව මේකෙන් ඉවත් වීම කොහොමද මේ යෝජනාවලියට බලපාන්නේ?
ඔදිල්ලක්ෂ මෙතන ඇතරම ශ්‍රී ලංකාවේ සමහර දේශපාලඥයන් බලාපොරොත්තුවක් තිබුණ ඇමරිකාව මානව හිමිකම් කවුන්සලින් ඉවත් වීම තුළින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 ඒකම 2017 ගෙනාපු ඒ යෝජනා අහෝසි වෙයි කියලා. නමුත් එහෙම දෙයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ නැහැ දිල්ලක්ෂ. මොකද මේ යෝජනා දෙකම ඇමරිකාවයි ශ්‍රී ලංකාවයි එකතු වෙලා මේ යෝජනාව ඉදිරිපත් කළාට ඒකට තව සහයෝගය දක්වපු තවත් සමාජීය රටවල් රාශියක් හිටියා. මේකේ එක් පාර්ශවයක් ඉවත්වීම තුළින් මේ යෝජනාව ඉබේම ඉවත්වීමක් සිද්ධවන්නේ නැහැ. 2015 ඒ වගේම 2017 ගෙනාපු යෝජනා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඒ පිළිගත්තු යෝජනාව එය ක්‍රියාත්මක කිරීමට ඒ කටයුතු ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව බැඳී ඉන්නවා. නමුත් මේ වෙනකොට රජයේ පාර්ශවෙන් නම් විශ්වාසය පළ කරලා තියෙන්නේ ඇමරිකාව වගේ ප්‍රබල රටක් දැන් මේ කවුන්සිලයේ නැති නිසා ශ්‍රී ලංකාවට ඇතිවෙන ඒ බලපෑම මේ පීඩනය එක්තරා දුරකට සමනය වීමක් එමෙතන ඒකේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඒ ඇරෙන්නට මේ යෝජනාව ඉවත් කර ගැනීම හෝ යෝජනාව අවලංගු වීම සිද්ධ වෙන්නේ නැහැ.
අපි මේ ඇමරිකාව සම්බන්ධව තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි මේ ළඟ අවධානය යොමු කරමු. මේ සිදුවීම පසුගිය සතිය පුරාම ලොව වික්ෂිප්තභාවයට පත් කරන්නට සමත් වුණු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අරගත්ත තීරණයක් කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි. ඇමරිකාවට ඔබ දන්නවා දකුණු ඇමරිකාවෙන් සංක්‍රමණය වන නීති විරෝධී සංක්‍රමණිකයන්. අපි මේ සම්බන්ධව විශේෂයෙන් කතා බහ කළා ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පොරොන්දුත් එක්ක. ඔහු සඳහන් කළා මැක්සිකෝ වගේ රටවල් වලින් එන නීති විරෝධී සංක්‍රමණිකයන් වළක්වන්න බාධක තාපයක් පවා ඉදි කරනවායි කියන කතාව. ඊට පස්සේ අපිට මේ පසුගිය සතියේදී අහන්නට ලැබුණා දකුණු ඇමරිකාවෙන් මේ ආකාරයෙන් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වන සංක්‍රමණිකයන්ට යම් කිසි වූ නීතියක් පනවන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළා. ඒ නීති යටතේ මේ ආකාරයෙන් පවුල් පිටින් පැමිණෙන සරණාගතීන්ගේ දරුවන් වෙනම තබන්නත් දෙමාපියන් වෙනම තබන්නත් කටයුතු කළ යුතුයි කියලා. මේක ඉතාමත්ම අමානුෂික තීරණයක් විදිහට තමයි ලෝකයා නිර්වචනය කළේ. දැන් මේ තත්ත්වය ටිකක් සමනයට පත් වෙලා ට්‍රම්ප් තීරණය වෙනස් කළා කියලා තමයි ආරංචි වෙන්නේ. ට්‍රම්ප්ගේ මේ තීරණයත් ඊට පසු කතනත් කොහොමද අපිට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ?
ඔව් දිල්ලුෂ, ඇත්තටම මේක අපි කියනෝ නම් මේ 21 ශතවර්ෂයේ කිසියම් රටක් විසින් ළමුන් සම්බන්ධයෙන් ගත්තු කුරිරුතම තීන්දුව හැටියට ප්‍රකාශ කරන්නට පුළුවන්. මොකද මේක අද තුන්වන ලෝකයේ රටක්වත් කිසිම දරුවෙකුට සලකන්නේ නැති ආකාරයට මේ විදිහට දරුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්කිරීමක් ඇමරිකාව පසුගිය සතියේදී කළා. ඒ කියන්නේ ඇමරිකාවට අනවසරයෙන් ඇතුල් වෙන්නට උත්සාහ කරපු දෙමව්පියන්ගේ ළමුන් 2300ක් ඒ දෙමව්පියන්ගෙන් වෙන් කරලා ඔවුන්ව වෙනම හිර අඩස්සියකට පත් කරලා තියෙනවා. දෙමව්පියන්ට මේ දරුවන් බැලීමට හෝ දරුවන් පිළිබඳ කිසිම තොරතුරක් ලබා නොදී ඒ විදිහට ඔවුන් රඳවලා තිබ්බේ. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ බලාපොරොත්තු වෙන්නේ නීති විරෝධී ලෙස රටට ඇතුල් වෙන අය අධෛර්යමත් කිරීමට. මේ විදිහට ළමුන් රටේ දේශ සීමාවට ඇතුල් වෙන අවස්ථාවේදී ළමුන්ව පැහැරගෙන වෙනම සිරකර තබා ගැනීම තුළින් මේ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීමේ අඩුවක් වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් තමයි මේක කළේ. නමුත් මේකට ලෝකේ හැම පැත්තෙම වගේ සහ විශේෂයෙන්ම රට ඇතුළෙන් බොහොම දැඩි විරෝධයක් මතු වුණා දිල්රුක්ෂි. ඒ විරෝධය මතු වුණේ විරුද්ධ පක්ෂයෙන් පමණක් නෙමෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයනුත් මේක බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කරලා දැන් මේ වෙනකොට නිව්යෝර්ක් ප්‍රාන්තය රජයට විරුද්ධව නීති මඟට නඩු මඟට පිවිසෙන තත්වයටත් මේ ප්‍රශ්නය දුරදිග ගියා. ඒ අවස්ථාවේදී තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා වෙනකොට ඒ ළමුන් දෙමෝපියන්ගෙන් වෙන් කිරීමේ වැඩපිළිවෙල අත්හිටවීමට පියවර ආරම්භ තිබ්බ. මේක ජාත්‍යන්තර ප්‍රජාවගේත් ඒ වගේම රට තුළ ඇති වෙච්ච විරෝධයට එක්තරා විදිහකට හිස නමමින් ඩොනල්ඩ් ට්‍රම්ප් දරුවන් සම්බන්ධයෙන් තිවිච්ච ඒ දැඩි තීරණය හකුලා ගැනීමට කටයුතු කළේ.
සරණාගතීන් පිළිබඳව කතාබහ කරද්දී ඔබට මතක ඇති අපි ගිය සතියේදී විශේෂිත තොරතුරක් ඔබට අනාවරණය කළා. ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක යාත්‍රාවක් මගින් රගෙන ආපු 600 ගණනක් වෙන අප්‍රිකානු සම්භවයක් සහිත සරණාගතීන් බාර ගැනීම ඉතාලිය ප්‍රතික්ෂේප කළා කියලා. ඔවුන් ආපහු හරවා යවුවයි කියලා. ඉතින් මේකත් අමානුෂික ක්‍රියාවක් විදිහට ලෝකයා නිර්වචනය කළා. ඒත් එක්කම කතාබහක් ඇති වුණා යුරෝපීය රටවල් වල යුරෝපයට දරා ගන්නට බැරි තරම් වන සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් එනවා, මේ සඳහා පිළිතුරු අවශ්‍යයි, විසඳුම් අවශ්‍යයි කියලා. දැන් මේ සතිය වෙනකොට ඒකේ ඈඳුතු කතාවක් අපිට අහන්නට ලැබෙනවා. යුරෝපා සංගමේ ප්‍රධාන නායකයින් එක්ව මේ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ගයකට අරන් දිනවයි කියලා. මොනවද අලුතින්ම වාර්තා වන තොරතුරු?
නිර්ලක්ෂි දැන් මේ සරණාගතීන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය යුරෝපයත් දැන් අර 2015 2016 ඒ අවුරුදුවල තමන්ගේ ඒ දේශ සීමාව දොරටු විවෘත කරලා සරණාගතීන් බොහොම ඕනෑකමින් ඔවුන්ව පිළිගත්තා. නමුත් ඒක දැන් අභ්‍යන්තර දේශපාලනික වශයෙන් තමන්ට ඒක පාරාවල ලක් වෙලා සියලුම යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල නියෝජිතයන් එම් රාජ්‍ය නායකයන් මේ ඉරිදා වෙනකොට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ ප්‍රශ්නයට ඉදිරියේදී ඔවුන් මුහුණ දෙන්නේ කොහොමද කියලා. දැන් ජර්මනියේ චාන්සලර් වරිය ඇය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙනවා. මොකද දැන් පහුගිය අවුරුදු කීපෙදී ඇය තමන්ගේ රටේ දොරවල් විවෘත කරලා මේ සරණාගතයන් දසලක්ෂයකට අධික පිරිසක් තමන්ගේ රටට ගෙන්වා ගත්තා. ඔවුන්ට ඒ රැකවරණය ලබා දුන්නා. ඒකත් එක්ක රට තුල ලොකු විවාදයක් ඇති වුණා. මේ විදිහට යුරෝපයේ එක රටක් මේ විදිහට විශාල ප්‍රමාණයක් ලබා ගැනීම රටේ අභ්‍යන්තර කටයුතුවලට බලපාන ආකාරය පිළිබඳ නොයෙකුත් චෝදනා එල්ල වුණා. ඉතින් දැන් මේ යුරෝපා රටවල් එකතු වෙලා මේ සරණාගතයන් සම්බන්ධයෙන් අලුත් ප්‍රතිපත්තියක් ඇති කිරීමේ කටයුතු තමයි සාකච්ඡා කිරීමට නියමිත වෙලා තියෙන්නේ. මේකේ ප්‍රධානම කාරණාව හැටියට ඉස්මතු වෙන්නේ දිල්රුක්ෂි මේ අවස්ථාවේදී සරණාගතයන් යුරෝපයට ඇතුළු වන අවස්ථාවේදී ඔවුන්ව යුරෝපයට පිටස්තර තැනක රඳවාගෙන ඔවුන්ගේ ඒ දේශපාලන රැකවරණය පිළිගැන ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍ර තියෙනවා නම් ඒවා සලකා බැලීම පිළිබඳව තමයි මේ රාජ්‍ය නායකයන් සාකච්ඡා කරන්නට යන්නේ. එක්තරා විදිහකට ඕස්ට්‍රේලියාව අනුගමනය කරපු සරණාගතයන් ඒ ප්‍රතිපත්තිය එවැනි දෙයක් යුරෝපයේ කිරීමට තමයි ඔවුන් දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ එක්කම යුරෝපයට ඇතුළු වන අවස්ථාවේදී සරණාගතයන් යම්කිසි රටක ලියාපදිංචි වන්නේද ඊට පස්සේ වෙන යුරෝපීය රටක පදිංචි වීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සලස්වන්නේ නැතිව ඉන්න තමයි බලාපොරොත්තු. මේ ප්‍රධාන කරුණු දෙක සාකච්ඡා කරන තමයි යුරෝපයේ නායකයන් ඉරිදා වෙනකොට සමුළුවක් යෝජනා කරලා තියෙන්නේ. මේ සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයට අලුත් යුරෝපීය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා.
දැන් ඔබ ඔය කාරණාව කියද්දී මට මතක් වෙනවා ඒ දවස්වල හිටපු අගමැති ටෝනි ඇබට්ව ඔය කාරණාව සම්බන්ධයෙන් විවේචනයට ලක් වුණු හැටි. ඇන්ගෙලා මර්කල් දිගින් දිගටම සරණාගතීන් කිසිදු පැකිලීමකින් තොරව බාරගනිද්දී එවකට හිටපු අගමැති ටෝනි ඇබට් යම්කිසි අනතුරු ඇඟවීමක් කළා. ඔය විදිහට ගන්න එපා, ත්‍රස්තවාදීනුත් එනවා ඇති, යම්කිසි නිර්ණායකයක් තියෙන ටෝනි කියලා. ඒ දවස්වල ඔස්ට්‍රේලියාව දිගින් දිගටම විවේචනයට ලක් වෙමින් තිබුණේ මෙරටට නීති විරෝධීව පැමිණෙන බෝට්ටු ආපසු හරවා යවීම සම්බන්ධව සහ බෝට්ටු වලින් පැමිණෙන සරණාගතීන් වෙනත් ඔස්ට්‍රේලියා ප්‍රධාන භූමියෙන් පිටත වෙනත් දූපත්වල රඳවා තිබීම කියන කාරණාව පිළිබඳව. ඊට පස්සේ අපිට ආරංචි වුණා යුරෝපයෙන් යම් කිසිවූ අදහස් විමසීමක් සිදු කරලා තියෙනවා කියලා. එවකට හිටපු අගමැති ටෝනි ඇබට්ගෙන් ඔස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රතිපත්තිය කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. දැන් අවසාන වශයෙන් එය තමයි ඔවුනුත් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔය කියපු කාරණා අනුව. හොඳයි, දැන් එහෙනම් අපි යේමනේ පැත්තට හැරිමු. ඔබේ මතකයේ නැවත වතාවක් මම යොමු කරන්න කැමති ගිය සතිය අපි කතා බහ කරපු කාරණාව පිළිබඳව යේමනේ තියෙන තත්ත්වය පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කරමින් ඉන්නේ. ගිය සතියේදී අවධානයට යොමු කළා යේමනේට විදේශ සහනාධාර ලැබෙන ගුවන් තොටුපළක් සහ නාවික ඒ වරායක් බේරා ගන්නට යේමනේ රජයේ හමුදාව ක්‍රියා කරමින් සිටිනවා. ඔවුන්ට විරුද්ධව කැරලි ගසමින් සිටින හූදී කැරලිකරුවන්ට එරෙහිව ඒට සෞදි අරාබිය ප්‍රමුඛ ඒ යුද සන්ධානයේ සහයෝගය ලැබෙනවා. දැන් මේ සතිය වෙනකොට මේකේ අලුත්ම තොරතුරු වාර්තා වෙමින් තියෙනවා ජයග්‍රහණයක් පිළිබඳව යේමනේ රජයේ හමුදාව පැත්තෙන්. අපි කැමති අලුත්ම තොරතුරු දැනගන්නවා.
දිල්රුක්ෂි, ඇත්තටම මේ ජූනි මාසේ 13 වෙනිදා තමයි මේ සෞදි අරාබියාවේ සහාය ලබන ඒ හමුදා බටපිරිස් මේ ප්‍රහාරය එල්ල කරේ ප්‍රදේශයේ තියෙන ගුවන් තොටුපළ අත්පත් කර ගැනීම සඳහා. පහුගිය බදාදා වෙනකොට හොදෙයිඩා ගුවන් තොටුපළ තමන්ගේ ග්‍රහණයට අත්පත් කරගෙන දැන් ඒ බලය ස්ථාපිත කරමින් ඉන්නවයි කියලා ප්‍රකාශයට පත් කරේ බදාදා වෙනකොට. ඉතාමත්ම දරුණු සටනක ප්‍රතිඵලයක් හැටියටයි. ඉතින් මේ වෙනකොට නිල නොවන වාර්තා තියෙන දිල්රුක්ෂි 350කට අධික පිරිසක් මෙතනදී ජීවිතක්ෂයට පත්වෙන්න ඇති කියලා. නමුත් මේ සෞදි අරාබියාව සහ ඔවුන් එක්ක කටයුතු කරන ඒ හමුදා බටපිරිස් ප්‍රකාශ කරලා තියෙනවා තමන්ගේ බටපිරිස් 28 දෙනෙක් මේ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වුණා. විශේෂයෙන්ම මේ හොදෙයිඩා ගුවන් තොටුපළ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ විතරක් ඊට අමතරව හූදී කැරලිකරුවන් 150කට අධික පිරිසක් මරා දමන්නටත් ඔවුන්ට පුළුවන් වුණයි කියලා. මේ සංඛ්‍යාලේඛන කෙසේ වෙතත් දිරුක්ෂි ඉතාමත්ම දැඩි යුද්ධයකින් පසුව තමයි මේ ප්‍රදේශය අත්පත් කරගෙන තියෙන්නේ. ඉතින් මෙතෙක් කල් රාජ්‍ය විරෝධී කණ්ඩායම් අත තිබිච්ච ප්‍රදේශය අත්පත් කර ගැනීම නිසා දැන් නැවතත් රට තුළට අත්‍යවශ්‍ය දේවල් ප්‍රවාහනය කිරීමේදී වරාය සහ ගුවන් තුටුපළ නැවත පාවිච්චි කිරීමේ හැකියාව ඇති වුණයි කියන එක තමයි සෞදි අරාබියා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේදී රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට යහූදි සටන්කාමින්ට ඉරානයෙන් සහාය ලැබෙන බවත් සෞදි අරාබියා චෝදනා කළා තියෙනවා.
අපි ස්තුතිවන්ත වෙනවා මල් ලෝකයේ අලුත්ම තත්විති සවිස්තරාත්මකව අද දවසේදීත් අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව. එහෙමනම් අපි හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.